Honorable Ranga Viraratna, you have 17 minutes.
Garu Niyoj Katanagatumani, Subodhasanak. අපි මේ රටේ කාලෙන් කාලෙට දැකලා තියෙන ඉතිහාසයේ කියන විවිධ අවස්ථාවල රජවරු ඇවිල්ලා මේ රට බෙදී වෙන් වී තිබුණු අවස්ථාවල මේ රට එක්සත් කරලා එක්සත් කරා කියලා කරලා ඒ රට දියුණු කරා කියලා අදත් අපිට දකින්න ලැබෙන්නේ කතානායකතුමනේ නියෝජක කතානායකතුමනේ ඒ වගේ මේ මුළු ලංකාවම එක්සත් වෙච්ච ඒකීය වෙච්ච අවස්ථාවක් ඔවුන් උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා වෙනසක් නැතුව අද මේ මාලිමා ආණ්ඩුව ඔවුන්ගේ රජ විභවට පත් කරගෙන තියෙනවා ඒ අවස්ථාව මම හිතන්නේ සුවිශේෂයි මොකද පෙර අවස්ථාවන්වල යුද්ධයෙන් කුමන්ත්‍රණයෙන් හා මර්ධනයෙන් මේ රට එක්සේසත් වුණාද අද ඒ වෙනස් වෙලා අද සර්වජන ඡන්ද බලෙන් එක රජයක් ඔවුන් පත් කරගෙන තියෙනවා ඔවුන්ව නියෝජනය කළා මේ රට අවශ්‍ය දියුණුව කරා ලං කරන්න මේ රට ඒ විදියට මුළු ලාංකිකයන්ම එක කණ්ඩායමක් ඒ රජයට ගේන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ රට මේ දක්වා තිබ්බ පරිහානිය නැති කරලා ඔවුන් බලාපොරොත්තු වෙන දියුණුව කරා ළඟා කරගන්න මේ මාලිමා රජෙන් ඔවුන්ගේ හැකේ වේවයි ඔවුන් බලාපොරොත්තු වෙන නිසා ඒ නිසා මේ රජය මේ අපිට ඡන්දය දුන්න පුද්ගලයන්ගේ පමණක් මුළු ශ්‍රී ලංකා ජනතාවගේම රජයක් වෙනවා මේ මාලිමා රජය. පෙරකල කැපුවත් නිල් කැපුවත් කොළ එහෙම නැත්නම් කැපුවත් පොහොට්ටු රතු කියන සියලු දෙනාම අද ඡන්දය දීලා තියෙනවා මේ මාලිමා රජයට. ඒකන්ද අපේ කාර්යභාරය ඉතාමත් සුවිශේෂයි. මොකද 2019දී 2020දී 103ක් වෙච්ච චන්දබලයෙන් පත්වෙච්ච 103ක් වෙච්ච 3 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් හිටපු රජයක් අද ජනාධිපතිවරයෙක් ඇතුළුව 2 න් 2 බලයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වර්ධනය වීම හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රට ඒ ජනතාව බලාපොරොත්තු වෙන දියුණුව කරා පොහොසත් රටක් සඳහා අපි ගෙනියන්නේ කොහොමද කියන වැඩපිළිවෙල අද සාර්ථකව ක්‍රියාත්මක කරන්න. ජනතාව මේ රට තුන් ආකාරයකින් පරිහානියට පත් වෙලා කියලා දකිනවා. එකක් තමයි දේශපාලනික පරිහානිය. අනික තමයි ආර්ථික පරිහානිය. අනික තමයි සමාජීය පරිහානිය. අපි දැන් මේ රටේ තිබ්බ දේශපාලනික පරිහානියට අපි ඒ දේශපාලන පරිසරයම වෙනස් කරලා අපි හොඳ කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඔවුන් හරහා බලාපොරොත්තු වෙනවා ඒ ජනතාව බලාපොරොත්තු වෙන ඒ වෙනස කරන්න. අනිත් කාරණාව තමයි අපි බලාපොරොත්තු වෙන ආර්ථිකය. අපි හොඳ ආර්ථික ගොඩනංවන වැඩපිළිවෙලක් ගෙනල්ලා තියෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රට ඇත්ත වශයෙන්ම ජනතාව බලාපොරොත්තු වෙන පොහොසත් රටක් දක්වා දියුණු කරන්න. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි මේ රට ජනතාව බලාපොරොත්තු වෙනවා සමාජීය පරිවර්තනයක්. ජනතාවගේ මනෝභාවය යහපත් දිශාවට යොමු කරන පරිසරයක් ඇති කරන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒක පටන් ගන්න ඕන මේ පාර්ලිමේන්තුවේ ඉඳන් බිම් මට්ටම දක්වා ඒ කියන යහපත් පරිවර්තනය කරන්න අපි හොඳ වැඩපිළිවෙළ කීපයක්ම ගෙනත් තියෙනවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා දිලිඳු බව අවම කිරීමට. මොකද දියුණු පුද්ගලයන් රටක සිටින තාක්කල් අපිට බෑ මේ කියන සමාජ පරිවර්තනය කරන්න. ඒ දියුණු දිලිඳු බව තියෙන ඇතිකොට රටක ඒ හරහා මන්දපෝෂණය අධ්‍යාපනය කඩාකප්පල් වීම සහ බාල වයස් විවාහ සහ බාල වයස් ශ්‍රමිකයන් ඇතිවීම සොර සතුරුන් නැතිවීම සොරාව සහ මත්ද්‍රව්‍ය කියන විවිධාකාර සමාජ ප්‍රශ්න ගොඩනැගෙන ඒ දිලිඳුකම හරහා. ඒ වගේම අපි ගෙනත් තියෙන ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙලක්. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන හුදෙක් කැලිකසල පිරිපාද කිරීමක් පමණක් නොව ඉන් ඔබට ගිහිල්ලා මේ රටේ තියෙන සමාජයේ මනෝභාවය යහපත් දිශාවට වෙනස් කරන්න. ඒකේදී අපි බලාපොරොත්තු වෙනවා විනය ගරුක සමාජයක් අපි හදන්නේ කොහොමද කියන එක. එකිනෙකාට ගරු කිරීම කොහොමද කරන්න කියන එක. දැන් අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේදී පවා අපි දකින විවිධ අවස්ථාවල ඒ එකිනෙකාට ගරු කිරීම ඉතාමත් පහත් මට්ටමකට වැටිලා තියෙනවා. අපි ඒවා කොහොමද අපි හදන්නේ? මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව ලංකාවටම මුළු ලෝකෙටම ආදර්ශයක් දෙන්න පුළුවන් උත්තරීතර සභාවක්. ඒ සභාවෙන් ඉඳන් මේක පටන් ගන්න අපිට පුළුවන්. ඒ වගේම ඉවසීම, නීතියට ගරු කරන සමාජයක් අපි ඇති කරන්නේ කොහොමද? ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රට ආර්ථිකෙන් උඩට ගන්න ගමන්ම සමාජයෙන්ම උඩට ගන්න අපි හොඳ වැඩපිළිවෙළක් ගෙනත් තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඩිජිටල්කරණය. මොකද අපි දන්නවා ඩිජිටල්කරණය කියන්නේ මේ ලෝකයේ දැන් සියලු රටවල් විශාල ප්‍රමාණයක් ඩිජිටල්කරණයෙන් ඉතාමත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ලංකාව එක්තරා අවස්ථාවක මම හිතන්නේ ඩිජිටල්කරණයෙන් යම් කිසි හොඳ මට්ටමක ගියත් අද වෙනකොට ඒ ඩිජිටල්කරණය සෑහෙන කඩාගෙන වැටිච්ච තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ඩිජිටල්කරණය අපි බලාපොරොත්තු වෙනවා ශේෂ්ත්‍ර හතරක් ඔස්සේ ඉස්සරහට ගෙනියන්න. ඒ පළවෙනි ශේෂ්ත්‍රය තමයි ඩිජිටල් රාජකරණය. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, අපි දකිනවා මේ ඩිජිටල් රාජ්‍යකරණයේ ඉතාමත් පහත් මට්ටමක ලංකාවේ තියෙන්නේ. මේ මේ අපි දන්නවා පෞද්ගලික වසර ගණනාවල් මේ රටේ IT සිස්ටම්ස් 120ක් පමණ රුපියල් බිලියන 20කට අධික ප්‍රමාණයක් වියදම් කරලා හැදුවත් අද වෙනකොට ඒ IT සිස්ටම්ස් සියල්ලක්ම වාගේ වැඩ කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකේ උදාහරණ අපිට ඕන තරම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම අපි දන්නවා දැන් මට ඉස්සෙල්ලා කතා කරපු නියෝජ්‍ය අමාත්‍යවරයා කතා කරා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කතා කරා මේ සංචාරකයන් ලංකාවට වැඩි කරන්නේ කොහොමද කියලා. අපි බලාපොරොත්තු වෙනවා සංචාරයන් මිලියන 4ක් දක්වා වැඩි කරන්න. නමුත් අපි දැක්කා පහුගිය මාස කීපයකට ඉස්සෙල්ලා මේ රටේ ඔන්ලයින් වීසාවක් ගන්න තිබ්බ සිස්ටම් එකත් කඩා කප්පල් කාර්යය කළා VFS කියන ආයතනයකට පවරලා ඉවරලා ලංකාවට එන සංචාරකයන්ට තමන්ට අවශ්‍ය ඔන්ලයින් වීසාවක් ගන්න බැරි විදියට ඇවිල්ලා වීසාවක් ගන්න e-visaයක්වත් වීසා ඔන්නරයිවල් ගන්න බැරි තත්ත්වයට VFS කියන ආයතනයක් හරහා ඒ වීසා සිස්ටම් එක දෙන ක්‍රමවේදය සියල්ලක්ම කඩා බිඳ දාලා තිබ්බා. ඒ සිස්ටම් එක ඇත්තටම ගත්තාම මොබිටෙල් ආයතනයෙන් ඩොලර් එකක් කියන වීස එකක් දෙන ඩොලර් එකක් අය කළ කරපු වැඩපිළිවෙල ඩොලර් 25ක් වැනි අනවශ්‍ය නාස්තිකාර මුදලකට ඒ ආයතනයකට ලබා දීලා ඒ කරපු පරිහානියෙන් මං හිතන්නේ සංචාරයේ විශාල ප්‍රමාණයක් එදා අපහසුතාවයකට පත් වුණා. නමුත් අපි ආණ්ඩුව ගත්තට පස්සේ එක දවසකින් අපි ආපහු පරණ තිබ්බ මොබිටෙල් සිස්ටම් එක යථා තත්ත්වයට දාලියොල්ලා ඒ බලාපොරොත්තු වෙන සංචාරයට අවශ්‍ය ඇවිල්ලා ගන්න පුළුවන් වීස ගන්න පුළුවන් ක්‍රියාපදිපතිය අපි නැවත යථා තත්ත්වයට ගෙනල් දිනවා. ඒ වගේම අපි දකින්නවා මේ ඊ පාස්පෝර්ට් මගඩිය. දැන් අපි ඊ පාස්පෝර්ට් කියලා ගත්තාම මේක එකපාරටම තිබ්බ මැනුවල් පාස්පෝර්ට් එකේ මැෂින් රීඩබල් පාස්පෝර්ට්යෙන් කෙලිම EMRP ඉලෙක්ට්‍රොනික මැෂින් රීඩබල් පාස්පෝර්ට් එකට මාරු කරලා කිසිම සූදානමක් නැතුව මාරු කිරීමක් කරා අපි දන්නවා පාස්පෝර්ට් හිඟයක් ලංකාවේ ඇතිවලා තියෙනවා. ඒ පාස්පෝර්ට් හිඟයෙන් ජනතාව අසීමිතව පීඩා විඳිනවා. නමුත් අපි ඒ අපි තෙන්ද ප්‍රතිපත්තියේ වෙච්ච අක්‍රමිතා මොනවත් මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ ඊ පාස්පෝර්ට් ටෙන්ඩර් එක කොච්චර විදියකින් ඒක ඇත්තටම නිවැරදිව ඉම්ප්ලිමන්ට් වුණත් ඒ තිබ්බ වාතාවරණය උඩ අනිවාර්යෙන් තව මාස 6කටවත් ඊ පාස්පෝර්ට් එකක් ලංකාවට ඇත්තටම ගේන්න හැකියාවක් නැති වෙන තත්ත්වයක් තමයි ඒ අවස්ථාවේ තිබ්බේ. ඒ නිසා අපි ජාතික ජනබල වේජ රජය ආව ගාම්ම ආපව මැනුව මැෂින් රීඩබල් MRP පාස්පෝර්ට් ඉලෙක්ට්‍රොනික නැතුව MRP පාස්පෝර්ට් අපි ලක්ෂ 7මාරක් ආපව නැවත ඇනවීම කරලා ඒ ක්‍රමවේදයක් ගෙනල්ලා තියෙනවා. ඒ දුක් ආසන්නට පත්වෙච්ච ජනතාවට ආපහු පාස්පෝර්ට් එකක් අරගෙන ඒ කර්තව්‍ය කරගන්න පුළුවන් විදියට. ඉතින් මේ වගේ සෑහෙන ප්‍රමාණයක අර්බුදයක් තිබ්බ මේ ආණ්ඩුව තමයි රාජකාරණය තමයි මේ ජාතික ජනබල වේග ආණ්ඩුව අරගෙන තියෙන්නේ. අපි ඒකට ක්‍රමානුකූලව විසඳුම් එකින් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. තව එකක් තමයි මේ ICT කියන ආයතනය. දැන් අපිට හිතපු පෙරහිටපු රජය මේ ICT කියන ආයතනය එකපාරට වහන්න තීරණය කරලා හරියට අර එක දවසින් මේ මුළු රටම කාබනික පොහොර කරන්න හැදුවා වගේ වැඩක් තමයි කරන්න කියලා තියෙනවා. ICT කියන ආයතනය මේ ලංකාවේ තියෙන ගොඩක් ආයතනවලට IT systems පද්ධති දාපු ආයතනයක්. එතකොට ඒ IT systems තියන 63ක් පමණ. ඒ 63ට මොකද්ද කරන්නේ කියලා කිසිම මේ ඇගීමක් කරන්න නැතුව කිසිම වගකීමක් වෙන්නේ නැතුව මෙන්න මේ ආයතනය එකපාරට වහන්න කියලා තීරණය කළා. එතකොට ඒ ආයතනේ උත්සාහ ගත්තා ඒ තියෙන IT systems කොහොම හරි තල්ලු කරන්න මේ අනිත් ආයතන වලට ඔයාලා ඔයාලගේ සිස්ටම් එක බලා ගන්න කියලා. නමුත් ඒකට කිසිම සූදානමක් ඒ කිසිම ආයතනයකින් තිබ්බේ නැහැ. ඒ වගේ කිසිම ඒ කියන්නේ හරි දැක්මක් නැතුව හරි වැඩපිළිවෙලක් නැතුව කරපු වැඩපිළිවෙලක් තියෙන ආයතනයක් තමයි මේ අපේ ඩිජිටල් අමාත්‍යංශයට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක ආප වෙනස් කරලා කොහොමද අපි ඒ තියෙන සිස්ටම්ස් අපි ඉස්සරහට ගෙනියන්නේ, ඒවා කොහොමද නවීකරණය කරන්නේ, ඒ වගේම ඒ ආයතනවලට අපි අඛණ්ඩ සේවාවක් ලබා දෙන්නේ කොහොමද කියලා වැඩපිළිවෙල අපි අලුතෙන් හදන මේ මිනිස් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය හරහා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැක්කා ඔය NMR සිස්ටම් එක එකපාරට ඩේටා නැති වුණා කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබ්බා. ඒ එහෙම ප්‍රශ්නෙන් ඇත්තටම මේකේ තියෙන ලංකාවේ තියෙන ඔය සිස්ටම්ස් හරි විදියට හැදිලා නැති හින්දා. ඒ සිස්ටම්ස් හරි හැදිලා නැහැ. ඒවා මේ ස්ටෝර් කරන පද්ධති හරියට බෑකප් වෙන්නේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ දේවල් අපි නිවැරදි කරන්න ඕන වැඩපිළිවෙල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි බලාපොරොත්තු වෙනවා හරියට පොලිසි එන්ෆෝස්මන්ට්. මොකද ලංකාවේ ඕනතරම් පොලිසිස් හැදිලා තියෙනවා. දැන් මේ මාලිමා ආණ්ඩුවේ පොලිසිය එකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලත් පොලිසියක් තියෙනවා. අපි පොලිසි එන්ෆෝස්මන්ට් කියන එක හරියට වෙලා නැහැ. ඒ එන්ෆෝස්මන්ට් එක කරන්න අපි හරියට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විවිධ ආයතන උදාහරණයක් ඉදිරිගත්තොත් තාක්ෂණික ඉස්සෙල් තිබ්බේ Ministry of Technology තාක්ෂණික අමාත්‍යංශය. ඒ අමාත්‍යංශය එක විදිහකට වැඩ කරනවා. ඊට පස්සේ ICT කියන ආයතනය තව විදිහට වැඩ කරනවා. තවත් ඇදිච්ච කෘත්‍රිම බුද්ධියට ඇදිච්ච AI කියන කණ්ඩායම් තවත් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ කිසිම එක අරමුණකට එක ප්‍රතිපත්තියකට නැෂනල් ස්ට්‍රැටජිකට වැඩ කරන්න නැතිව එක එක්කෙනා එක එක විදිහට වැඩ කරා. අපි ඒ ඔක්කොම වෙනස් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම මේ උත්සාහයන් එක නැෂනල් ස්ට්‍රැටජිකට ගේන්න. ඒ වගේම කරන නියෝජ්‍ය කතානායකතුමනේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්න ඉංජිනේරුවන් ප්‍රමාණය දැන්ට ඉන්න ඉංජිනේරුවන් 85,000ක්. ඒ 85,000 අපි ලක්ෂ 2ක් දක්වා 2030 වර්ධනය කරන්න. ඒ වර්ධනය කරන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි හදනවා. ඒක රජයේ අධ්‍යාපන ආයතනත් පෞද්ගලික අධ්‍යාපන ආයතනත් එකතු කරලා ඒකාබද්ධ වැඩපිළිවෙලකින් අපි තමයි ඒක කරන්නේ. ඒ කරන වැඩපිළිවෙලදී අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලද වෙන කෝසස් සහ ඒ කරන ලෙක්චරින් කටයුතු හරියට අධීක්ෂණය කරලා ඒ හොඳ ඉංජිනේරුවන් රටට නිපදවන වැඩපිළිවෙලකට යන්න. අපි ඒ ලක්ෂ දෙකක් හදන්නේ ඒ කියන්නේ හරි ඒ කියන්නේ ලංකාවට අවශ්‍ය රටට අවශ්‍ය ලෝකෙට අවශ්‍ය ඒ හරි ඉංජිනේරුවන් හදන්න හරි බුද්ධියෙන් සහ හරි දැනුමකින් යුතු ඉංජිනේරුවන් හදන්න අපි ඒ වැඩපිළිවෙලක් ගේනවා. ඒ වගේම මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන්ට ඉන්නවා මේ උපාධිලාභීන් 30,000ක් පමණ රැකියා නැතුව ඒ උපාධිධාරීන් බ්‍රිජින් කෝසස් වගේ ගෙනල් ඉවරලා ඒ කට්ටියත් මේ IT ශේෂයේ වැඩවලට ගන්න පුළුවන් කියලා අපි බලනවා. ඒ වගේම අපි බලනවා දැන්ට වාර්ෂිකව අපි IT ඉංජිනේරුවන් 10,000ක් පමණ නිපද වෙනවා මේ විවිධ ආයතන වලින්. ඒක කොහොමද අපි 30,000ක් දක්වා වර්ධනය කරන්න කියලා. ඒ වගේ අපි ඉලක්ක ඇතුව අපි අපේ ප්‍රතිපත්තිය දීලා තියෙනවා මෙන්න මේ ඉලක්ක මේ විදිහට අපි කරනවා කියලා. ඊට පස්සේ අනිත් එක තමයි ඩිජිටල් කර්මාන්තය. දැන් අපි ඩිජිටල් කර්මාන්තය ගත්තාම 2016 ඉඳන්ම අපි කතා කරා ඩොලර් බිලියන 5ක ඉලක්කයකට යනවා කියලා. නමුත් කිසිම වෙලාවක මේ ඉලක්කයට ළඟා වෙන්නේ කොහොමද කියලා හරි වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එක එක අවස්ථාවල කිව්වා මේ පහ 2020 ගන්නවා 2023 ගන්නවා එහෙම කියලා. නමුත් රජයවත් පෞද්ගලික අංශවත් කිසිම අවස්ථාවක මේ වැඩපිළිවෙල මොකද්ද කොහොමද කරන්නේ මේ ඒවයි කඩේ මොනවාද කියලා කිසිම ඇගීමක් තිබ්බේ නැහැ. ඔහේ අන්තිමට ගිහිල්ලා අවුරුදු 5කින් පස්සේ ගිහිල්ලා කියනවා අපි තාම ඉන්නේ ඩොලර් බිලියන 1.2 පමණ ප්‍රමාණයක විතරයි කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අලුතෙන් පච්චිච්ච මාලිමා ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ බිලියන 5ට ළඟා වෙන ක්‍රමය ආණ්ඩුවෙන් විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා කරන්න ඕන එකක්. ඒ දෙගොල්ලට විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකට අධ්‍යාපනය එකතු වෙලා තිනවා සහ විවිධ ශේෂයක දෙලා තිනවා. ඒ සියලු ශේෂමත් එකතු කරගෙන මේ බිලියන 5ක ඉලක්කය 2030 දී සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා වැඩපිළිවෙල සාර්ථක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අනිත් ඒරියක තමයි ඩිජිටල් ආර්ථිකය කොහොමද කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන්ට ඩොලර් බිලියන 3.45ක වන ඩිජිටල් ආර්ථිකය
Honorable Member, you have 2 more minutes.
Dollar billion ne 30ක් දක්වා 15ක් දක්වා 2030 දී වර්ධනය කරන්න. එතකොට මේ digital ආර්ථිකය වර්ධනය කරන්න නම් අපිට අවශ්‍ය වෙයි විවිධ ප්‍රතිපත්ති අවශ්‍ය වෙයි, විවිධ නීති අවශ්‍ය වෙයි. ඒ සියලු දේවල් අපි ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියා මේ හදන්න අපි බලාපොරොත්තු වෙනවා මේ ආර්ථිකයේ ක්‍රියාත්මක ක්‍රියාවට නංවන්න. මොකද අපි දැකියවා මේ මීට ඉස්සෙල්ලත් විවිධ අවස්ථාවල ඔය QR code based payment වගේ සිස්ටම්ස් ගැනලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙච්ච නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක නොවුනේ ඇත්තටම හරි නායකත්වයක්, හරි දැක්මක්, හරි ක්‍රියාපටිපාටියක ඒවා ක්‍රියාත්මක නොවුන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒවා කරන්නත් මේ මේ අපේ මේ මේ ප්‍රතිපත්තිය. ඊට පස්සේ අපිට මේවා කරන්න කවුද කියලා ඇහුවොතින් අපිට විශාල ප්‍රමාණයක් පුද්ගලයන් හොඳ දැනුමක් තියෙන, හොඳ හැකියාවක් තියෙන, ඒ වගේම මුළු ලෝකෙම පිළිගන්න හොඳ පුද්ගලයන් ප්‍රමාණයක් අපිට ලං වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි දොස්තර හාන්ස් විජේසූරිය. මම හිතන්නේ මම අමුතෙන් කියන්න ඕනේ ඔහුගේ තියෙන හැකියාවයි, ඔහුගේ තියෙන ඇගීමයි කොච්චරද කියනවනේ. ඒ වගේම ඊට වඩා විශාල ප්‍රමාණයක් පෞද්ගලිකංශයෙන් සහ මේ රටේ ඉන්න සහ විදේශ රටවල ඉන්න විශාල ශ්‍රී ලංකිකයන් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා අපිත් එක්ක මේ කාර්යය අතර ඉටු කරන්න. ඒ ඔවුන් මේකට උදව් වෙන්නේ ඔවුන්ගේ කිසිම පෞද්ගලික බලාපොරොත්තුවක් නැතුව. ඔවුන් එකක් විදිහට කියනවා ඔවුන්ට කිසිම ගෙවීමක්වත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඔවුන් මේ කරන රාජකාරියට. ඊටත් වගේම අපිට බිල් ගේස් ෆවුන්ඩේෂන්, වර්ල්ඩ් බැංක්, ADB ඔය කියන විශාල ආයතන ප්‍රමාණයක් අපිට ලං වෙලා තියෙනවා මේ රටේ අවශ්‍ය මේ වෙනස කරන්න. ඔවුන් කොහොම දායකත්වය දෙන්නේ කියලා අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ කියන වෙනස කරන්න. ඒ මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කියන රටේ ওই බිස්නස් ඉන්ඩෙක්ස් කියන එක, ඒ කියන්නේ ඊස් ඔෆ් බිස්නස් ඉන්ඩෙක්ස් කියන එක දැන් තියෙන 99 ප්‍රමාණයේ, ඒක ගේන්න ඊට වඩා සංවර්ධිත තැනකට. මොකද අපිට ඒක කරොත් විතරයි අපිට පුළුවන් අපිට අවශ්‍ය FDIs ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට ගෙනල්ලා ලංකාවේ තියෙන ආර්ථිකය තවත් මෙතන ඉහට නංවන්න. ඒ වගේම මේක කරන්න නම් ඩිජිටල් ID කියන
Honorable Member, your time is up.
පද්ධතිය අවශ්‍යයි. සහ ඒ වගේම අපිට අවශ්‍යයි ඔය ටෙලිකොම් ප්‍රයිවටයිස් කරන්න ප්ලෑන් එකක් තිබ්බ. අපිට අවශ්‍යයි ඒක ප්‍රයිවටයිස් නොකර ආණ්ඩුවේ තියාගෙන ඒ වගේම ඒක ජනතාවට බරක් නොවෙන්න ලාභ උපයන විදිහට ආයතනයක් කරලා ඉවරලා මේ අවශ්‍ය ඩිජිටල්කරණයට ඒක සම්බන්ධ කරගන්න. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට තියෙන හොඳ වැඩපිළිවෙලක්, අපිට තියෙන හොඳ කණ්ඩායමක් සම්බන්ධලා ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා. මම ඉස්සෙල්ලා කිව්ව මේ රටේ රටවැසියන් බලාපොරොත්තු වෙන පොහොසත් අනාගතයක් අදන්න අපේ මාලිමා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.